සම්මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංගමොක්කදං යං තා ධම්මස්සවනිකාලෝ අයං භදන්තතලා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සෝමිත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහරති තථා නිතියං තථා සතියං තථා චතුත්ථින් ඉති උද්දමදෝ තිරියං සම්බුදු සම්බත්තාය සම්භාවන්තං ලෝකං මිත්තා සහගතේන චේතසා විපුලේන මහංගතේන අප්පමානේන පරිත්‍වා විහරති ඉති
ශ්‍රද්ධාවන්ත පින්නතුනි පුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මෙක් සියගණන් සූත්‍ර දේශනාවන් හිදී දේශනා කොට වදාරන ලද අතිශ්‍රේෂ්ඨ කර්මස්ථාන භාවනාවක් දැක්වෙන සූත්‍ර පාඨයකුයි. විනරපුහෝ දවසේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්න යෙදුනේ. ධර්ම දේශනාව සඳහා මේ සූත්‍ර පාඨයේ ඉදිරිපත් කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ භාවනා කර්මස්ථාන සතරක් සම්බන්ධව කර්ම පැහැදිලි කිරීමටයි. බෞද්ධයන් වශයෙන් නිතර සලකන භාවනා කර්මස්ථාන සතරක් තියෙනවා. සතර බඹවිහරණය කියලා. සිව් බඹවිහරණය කියලා සමහර විට කියනවා. මේ සිව් බඹවිහරණය සතර බඹවිහරණය ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත බහුලීකృత කළ වෙන සාතුවරයක් ලෝක ධාතුවේ හේතුව ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධි සම්භාර පිරීමටද මුල් වූයේ මේ සිවබඹ විහරණයයි. අපි කවුරුත් කියනවානේ අතටපත් නිවන් සැප අසරණ සසර සරිසරණ සතුන්හට මහත් කරුණාවෙන් අතහැර දමා අති දීර්ඝ කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදුනා කියල එතන සඳහන් වනාන මහා කරුණාවක් ගැන. ඒ මහා කරුණාව අයිති වෙන්නේ සූදම්ම විහරණයටයි. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග හතරටයි සූදම්ම විහරණයේ සතර බ්‍රහ්ම විහරණය කියලා හඳුන්වන්නේ. මෙය අභිධර්ම පිටකේ අප්‍රමඤ්ඤා නමින් හඳුන්වනවා. අප්‍රමඤ්ඤා අප්‍රමාණ කියන තේරුම ප්‍රමාණයක් නැතුව අනන්ත සත්‍යයන් වෙත පවත්වනු ලබන බැවින් මේ හතරට කියන අප්‍රමාණ්‍ය කියලා. ඒ මේ අප්‍රමාණ්‍ය සංඛ්‍යාත සිවබඹ විහරණය බෞද්ධ අබෞද්ධ සිංහල අසිංහල ගිහි පැවිදි දෙවි මිනිස් හැම සත්මෙට අත්‍යවශ්‍යයි. අපි බොහෝ සෙයින් ලෝක ධාතුෙහි මහා බ්‍රහ්මයා සම්බන්ධ සාකච්ඡා කරන අවස්ථාවල ඒ මහා බ්‍රහ්ම රාජයා සම්බන්ධ ගුණංග හතරක් ගැන සඳහන් කරනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බඹලෝ උපන්න බ්‍රහ්ම රාජයෙකු මේ ලෝක ධාතු වෙත ගුණංග හතරක් විදිනවා. ඒ තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. දරුවන් සකස් කරන හැදෙන දෙමාපියන්ගේ సంతානවලද මේ ගුණංග හතර භාවනා වශයෙන්ම ස්වභාවයෙන් පිළිපැනලා. ඒක මේ මිනිස්යංග පමණක් නොව සූපාවන්ගේ පක්ෂීන්ගේ පවා පිළිපෙන ගුණයක්. ඒ කියන්නේ තමන්ගේ දරුවන් කෙරෙහි දෙමෝපියන් දක්වන්නේ අසීමිත මෛත්‍රියක්, අසීමිත කරුණාවක්, අසීමිත මුදිතාවක්, අසීමිත උපේක්ෂාවක්. එය ස්වභාවයෙන්ම දෙමෝපියන්ගේ සිත්වල පිහිටෙනවා. නමුත් මේක ධ්‍යාන බවට, මාර්ගඵල නිවන් සඳහා උපනිෂද වෙන බවට පත්කර ගැනීම සම්බන්ධව උපදෙස් ඇත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවල පමණයි. වෙන මොනම දේශකයන් වහන්සේ නමක්වත් ශාත්‍රූන් වහන්සේ නමක්වත් මේ මට්ටමට මේ බ්‍රහ්මවිහරණ සතර දේශනා කරන්නේ. එනිසා මේ බ්‍රහ්මවිහරණ සතර සම්බන්ධ බෞද්ධයන් වශයෙන් වඩා දැනුවත් වෙ සිටීම අවශ්‍ය වෙනවා. හේතුව අද මේ අපි ගත කරන කාල පරිච්ඡේදයට කියනවා හොඳ නමක්, ශාස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පිරිහි දසවර්ෂයක පත්වී සත්ව විනාශයක් සිදු වී ඉන් අනතුරුව නැවත ලෝකවාසී මිනිසයන් කුසල් කිරීම නිසා අවුරුදු අසංඛේය දක්වා පරමාශ වැඩුණා. දැන් නැවත බැහැගෙන එනවා. දැන් අපේ ලෝතුර බුදුරජාණන් වහන්සේගේ කාල වෙනකොට පරමාශ අවුරුදු 100යි. දැන් අවුරුදු 74ටත් අඩුයි පරමාශ. තව අවුරුදු 6500ක් පමණ ගිය තැන මනුෂ්‍යංග පරමාශ අවුරුදු 10ට බහිනවා. ඒ කාලය තුල මනුෂ්‍යයන් ඕනවන් කෙනේ බලවත් වෛරයෙන් ගත කරන බැවින් අවියාවුද වලින් විනාශ වෙනවා. දැන් පෙරමිනිත් වශයෙන් අවියාවුද ලෝකේ බහුල වීමෙන් හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. එනිසා මේ කාල පරිච්ඡේදය තුල ඒ දේශේ මූලකට සිදුවෙන මේ විපත්තීන් ප්‍රතිබාහණය කර ගැනීමටත් ඔය විපත්තීන්ගෙන් වැළක්මේ තමා මේ ආරක්ෂාව වෙන පුරුෂ තමන් පමණක් නෙව තමන් ජීවත් වෙන ලෝකේ ජනතාවට පිළිත වෙන පුරුෂ අත්‍යවශ්‍ය වෙනවා මේ සිවිබම් විහරණය. විශේෂයෙන් මෛත්‍රී භාවනා ගැන බෞද්ධයන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනා නොදන්න බෞද්ධයෙක් නැති තරම්. නමුත් මේ කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන උසස් ගුණ තුනක් ධ්‍යාන බවට වදනාකාරිය දැනගැනීම වැදගත්. එනිසා මේ දේශනාව තුළින් සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කොට කීමට කාලය මදි වුණත් එක්තරා ප්‍රමාණයකට මේ කරුණු හතර අපි ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. සාවධානව අසන්න කියන එක අපි කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මෙත්තා කියලා කියන්නේ මුරුදු භාවය. මුරුදු භාවය ඒ කියන්නේ මිද සිනිහනේ කියන ධාතුවෙන් නිපන් මෙත්තා කියන පදේ අර්ථය මව්වරුන්ගේ පියවරුන්ගේ సంతාන තුල සුවකීය දරුවන්ගේ දියුණුව කැමති වීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දරුවන් ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාන්‍යයෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් සෑම සම්පතකින්ම දුණවනා දකින්ට දමෝපියම් හදවතෙන්ම කැමති වෙනවා. මෙන්න මේ ගුණයට කියනවා මෙත්තා කියලා. එනිසානි මාතා මිත්තන් සතේ ඝරේ කියලා දේශනාවේ සඳහන් වන්නේ මෞතිය දෙපළ ස්වකීය නිවසෙහි පරම මිත්‍ර දෙන්නයි. දමෝපියම් දරුවන්ගේ ඒ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන බැවිමයි. ඒ නිසා ඒ ගුණයට කියනවා මෙත්තා කියලා. කරුණා කියන මේ වචنين ප්‍රකාශ වන්නේ දුකටපත් අසරණයන් දුටුතන උණුවෙන ස්වභාවයයි. සත්පුරුෂයන්ගේ සිත උණුවෙන ස්වභාවය කරුණාවයි. උණුවෙනවා පමණක් නෙමෙයි ඒ අයගේ දුක සංසිඳු වීමේ සමර්ථකම දැඩි කරගන්නවා කරුණාවෙන්. එවාගෙම ඒ දුක්ඛිතයන් වෙත තමාගේ අවංකවම කරුණාව පළක්ම ලැබෙනවා. එනිසා ඒක කියනවා කරුණා කියලා. මුදිතා කියන්නේ සුපිත මුදිත පුද්ගලයන් කෙරෙහි තමන් ඊර්ෂ්‍යා නොකොට ඒ අය කෙරෙහි පරම මෝදනයක් එවාගෙම සතුටක් උපදවා ගැනීමයි. උපේක්ෂාව කියන්නේ සැප දුක් විඳනේ සිදු වන්නේ කුසලා කුසල කර්මයන්ගේ හේතුවෙන් බැවින් තමන් කොච්චර හිතුවත් අනුන් සැපවත් නොවන බවක්, කොච්චර හිතුවත් අනුන් දුකින් නොමිදෙන බවක්, කොච්චර හිතුවත් අනුන් ලද සැපතෙන් නොපිරිහී නොසින්න බවක් සලකමින් කර්මය පිළිබඳව මන ආභෝධයක් ඇතිකර ගැනීමයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් කෙරෙන්නේ. හැබැයි මේ අවස්ථා හතර අපි අනුපිළිවෙලින් තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මෙහිමයි. සෝ මෙත්තා සාගතේන චේතසා ඒකං දිසම් පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් සීලයක පිළිපදා නීවරණ මැදපවත්වන පිණිස භාවනාවක යෙදෙනවා. ඒ නීවරණ මැදපවත්වන භාවනාවේ යෙදෙන යෝගාවචරයා භික්ෂුන් වහන්සේ නමක් හෝ භික්ෂුණීන් වහන්සේ නමක් හෝ උපාසක උපාසිකා යම් කිසි කෙනෙක් හරි තමන්ගේ සීලය පිරිසුදුව තබාගෙන විවේක ස්ථානයකට වී මෛත්‍රිය වඩනවා. ඒ මෛත්‍රිය වඩලා අර්පණා බාට පමුණවාගෙන ධ්‍යාන බාට පමුණවාගෙන එක් දිශාවකට විහිදුව වාසය කරනවා. තථා ද්විතියං එසේම දෙවෙනි දිශාවටත්, තථා තතියං එසේම තෙවෙනි දිශාවටත්, තථා චතුත්ථං එසේම සීවෙනි දිශාවටත්, ඉති උද්දමධෝ මෙසේ උඩ දිශාවටත් යට දිශාවටත්, තිරියං අනු දිශාවන්ටත්, සම්බෙදි සම තැනකම සම්බත්තාය සියලුම සත්වත් ප්‍රජාවටත් විතුලේන ඒ කියන්නේ අතිශයින්ම උසස් වූ මාර්ගතේන ධ්‍යාන බාට පැමිණියා වූ අප්‍රමාණේන සත්වයන් සීමා නොකොට අප්‍රමාණ සත්වයන් වෙත පවත්වීම වශයෙන් මෙත්තා සාගතේන චේතසා පරිත්‍වා විහෙරති මෛත්‍රී සාගත සිත කතුරුවමින් වාසය කරනවා. මේකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. මෙතන සඳහන් වෙන්නේ ධ්‍යාන බාටපත් වුණා වූ මෛත්‍රී චිත විහිදුවන ආකාරයයි. දස දිශාවටම මේ මෛත්‍රී විහිදුවන ආකාරය මෙතන කෙටියෙන් ප්‍රකාශ වුණා. ඊළඟට අපි සලකා බලන්නට ඕනේ මේ උසස් ගුණ තමාගේ හිතේ රෝපණය කරගන්න පිළිවෙල. යම්කිසි උසස් ගුණයක් පුරුදු කරන්න කැමති කෙනෙකු පළමුවෙන් ඒ ගුණයට පටහැනි අගුණය කෙරෙහි දොස් දකින්නට ඕනේ. දැන් මෛත්‍රී කියන උසස් ගුණයට පටහැනි දේ තමයි ද්වේෂය, ව්‍යාපාදය, ක්‍රෝධය, වෛරය, පටිගය, නිරුස්සන බව, මේ ආදී ගති ගුණ මේවා මෛත්‍රියට හාත්පසින්ම පටහැනි. ඒවායේ දොස් ආදී නම සැලකිය යුතුමයි. ඊළඟට මෛත්‍රියේ කියන ආනිසංස සැලකිය යුතුයි. කරුණාවටත් එහෙමයි. කරුණාවට හාත්පසින් විරුද්ධ වන්නේ හිංසාව. හිංසාවේ ආදීමල සලකන්නට ඕනේ. එවාගේම කරුණාවට කරුණාවෙන් යම්කිසි ආනිසංස රාශියක් තියෙනවා. ඒවා සලකන්නට ඕනේ. මුදිතාවට හාත්පසින් විරුද්ධතාවය ඇති වෙන්නේ අරතිය. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව හා ඒහා සම්බන්ධ ගති. එයි ආදීමල සලකන්නට ඕනේ. එවාගේම මුදිතාවේ ආනිසංස සීකරන්නට ඕනේ. උපේක්ෂාවට ඉර්ධියම ප්‍රතිවිරුද්ධවන්නේ රාගයයි ద్వේෂයයි දෙක. ඒ දෙක ආදීම මෙනෙහි කරන්නට ඕනේ. උපේක්ෂාවේ ආනිසංස මෙනෙහි කරන්නට ඕනේ. මේ කියන කර්ණ සතරේට ප්‍රතිවිරුද්ධ ගතිවල තියෙන ආදීනව සලකා ඒ ಗುಣධර්ම හතරේ තියෙන ආනිසංසානුව නුවණින් සලකාගෙනයි මේ උසස් ගුණ තමාගේ සිතේ ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වන්නේ. මේ ධ්‍යාන බාට පමුණවා ගැනීම ගැන හිතනකොට සමහර බෞද්ධයෝ අබෞද්ධයෝ හිතන්න පුළුවන් අපටව කරන්න ලැබෙන්නේ නැහනේ, අපට කාලය නැහනේ, අපට මේ සඳහා වෙලාව නැහනේ. මෙන්න හිතන්න පුළුවන් ඒ සිතේම සුදුසු නැති. ඒ කියන්නේ යම් කිසි උසස් තත්වයක් තමා බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව කියන හතරෙන් එකක් වෙනවා නම් පුළුවන් වෙනවා. චන්දවතෝ කින්නාම නසෙජ්ජති. හිතේ බලවත් කැමැත්ත තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නැහැ කියන්නේ. චිත්තවතෝ කින්නාම නසෙජ්ජති. යමක් සඳහා බලවත් සිතක් තියෙනවා නම් කුමක්ද කළ නැහැ කියන්නේ. විරියමතෝ කින්නාම නසෙජ්ජති. යමක් කෙරේ වීරිය උත්සාහය තියෙනවා නම් කුමක්ද සිද්ධ කළ නැහැ කියන්නේ. පඤ්ඤවතෝ කින්නාම නසෙජ්ජති. නුවණක්නම් ප්‍රඥාවක්නම් කළ නැහැ කුමක්ද. මේක නිසා මේ හතරෙන් එකක් හරි තියෙනවා නම් මේ සියල්ලම උපදවා ගන්න පුළුවන්. එනිසා විශේෂයෙන් බෞද්ධයන් වශයෙන් අපි මේ සම්බන්ධව උනන්දු වීම අවශ්‍යයි. ඒමත් නිසාද මේ ආනිසංස අසීමිතයි. මේවා නොවැඩීමේ ආදීමවත් අනන්තයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ප්‍රදානා තිබෙනවා. දේශයෙන් දූෂිත වූ පුද්ගලයා ප්‍රාණඝාතයක් කරනවා. අදත්තාදානයක් කරනවා. පංච දුෂ්චරිතයක් කරනවා. දශාකුසලයක් කරනවා. මාතෘඝාතනාදී ආනන්තරේ කර්මමා සිද්ධ කරනවා. එයින් මොකද සිද්ධ වෙන්නේ? ඒ දේශේ නිසා නරකාදීටත් යනවා. ප්‍රේතාපාතත් යනවා. අසුනාපාතත් යනවා. තිරිසංපාතත් යනවා. මනුෂ්‍ය ලෝක උපනත් අන්ධ වෙනවා, බිහිර වෙනවා, ගොළු වෙනවා, උන්මත්තක වෙනවා, මන්ද බුද්ධික වෙනවා, අංග විකල වෙනවා. මේ ඔක්කොම කලේ කවුද? අර තමාගේ චිත්ත සංතානෙ හටගත්ත දේශයනේ. මෙන්න මේක නිසා දේශේ ආදීනව වර්තමාන වශයෙන්ොත් අනාගත වශයෙන්ොත් සලකා බලන්නට ඕනේ. ඊටත් වඩා වර්තමාන වශයෙන් බලනවා නම් යම් කිසි කෙනෙකුගේ සිතේ ද්වේෂයක්, ව්‍යාපාදයක්, තරහ, ක්‍රෝධයක්, වෛරයක්, නිරුස්සන බලක්, පටිවි සංඥාවක් ආවා නම් ඒ මොහොතේම තමාගේ ලස්සනට තිබුණු පෙරාපු රත්තරන් වාගේ පිරිසුදු තිබුණු උතුම් සිතේ කිලුට වෙනවා. සිත අපිරිසුදු වෙනවා. ඒ ද්වේෂසහගත සිතේ යෙදෙනවා චිත්තචෛසික ධර්ම 20ක්. මේ කොම අපිරිසුදු වෙනවා, විකෘති වෙනවා. ඒ අපිරිසුදු සිතිවිලි ගමන් වීත වශයෙන් සිතේ පහළ වෙන්න පහළ වෙන්න තමාගේ ලස්සනට ගුණ හුරුද වස්තු රූපේ කළු වෙනවා. මේ ටික කළු වෙනවා. ඒ මේ කළු වෙන්න වෙන්න ඒ කළු පාට මේ ශරීරයේ පුරාම පැතිරි යමින් තමාගේ සෑම රූප කලාපයක් රූප ශෛලයක්ම ප්‍රෝගාතුරු බවට පත් වෙනවා. ඇස් දෙක අප්‍රසන්න වෙනවා. මුහුණ නපුරු වෙනවා. ශරීරය දුර්වර්ණ වෙනවා. ඇඟ ලෙවුලනවා. වචන ලෙවුලනවා. කතා කරන වෙලාවේ හරියට වචන පැහැදිලිව කියන්න හැකි වෙනවා. එතමනක් නෙමෙයි ඉදිරියේ ඉන්න තම අමනාප කෙනෙක් නම් ඔහු එක නපුරු වචන හුවමාරු කරගන්න වෙනවා. නපුරු විදේ තාත්තා ක්‍රියා කරනවා, අවියාගද ගන්නවා, අනුන්ද නසනවා, තමන්ද නහ ගන්නවා, තමන්ගේ ආත්මාවේ නසා ගන්න තරමට මේ දේශ උස්සන්න වෙනවා. මේ කුමක්ද? මෙච්චර උතුම් මනුෂ්‍ය ජීවිතය විපත්යට පත් කරන තරම් භයානක දෙයක් තමයි ද්වේෂය. යම් කිසි විදියකින් සමාජයේ සිටේ මේ උපදින්න තියෙන ද්වේෂය උපදින නැති හැටියට සංවර කරගන්න සමත් වෙනවා නම් ඒ සඳහා ගලිය යුතු උතුම්ම දේ තමයි මෛත්‍රිය. මෛත්‍රිය භාවනාව මුල් පියවරේ පටන්ම වඩන්ට වඩන්ඩ තමාගේ සිතේ පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති වෙනවා. තමාගේ උපකින් දෙන ප්‍රභාස්වර සිත වඩා ප්‍රභාස්වර වෙනවා. සංවම් පාටක් වැනි පාටක් මේ හෘද වස්තුවේ ඇති වෙනවා. ලේ ධාතුව නංවම් පාටට ඇති වෙනවා. ප්‍රසන්න වෙනවා. ඒ ප්‍රසන්න ලේ ධාතුව සකල ශරීරයේම මාංශ පේශියක් පාසා විහිදී යනකොට බෙදී යනකොට රූප කලාප ප්‍රබෝධමත් වෙනවා. රූප කලාප වර්ණවන්ත වෙනවා. රූප කලාප නිරෝගී වෙනවා. ඒ නිරෝගී රූප කලාප පැතිරී යාම නිසා ඇස් දෙකක් ප්‍රසන්න වෙනවා. මුහුණක් ප්‍රසන්න වෙනවා. ශරීරයක් ප්‍රසන්න වෙනවා. එහෙමනක් නෙමෙයි යහපත් සිතුවිලි සිතට ගලාගෙන එනවා. ඇයි ගත ඇතුලේ සැනසුමක් නැතිවෙන්නේ? ගත ඇතුලේ දැවිල්ලක් නැ, බොහොම සංසුන් බලක් එනවා. කිමිච්ච දැවිල්ලක් නිවලා යනවා. එනිසා හිත පිරිසිදු වෙන්න වෙන්න වචනත් බොහෝම සාන්ත වෙනවා. කායික පැවතුම් සාන්ත වෙනවා. දුටුවන්ට මනවදම කෙනෙක් වෙනවා. දුටු දුටුවන්ට ප්‍රසන්න භාවයක් දකින්න ලැබෙනවා. එකමනක් නෙමෙයි සැපෙන් නිඳ යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීනෙ නොපෙනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ දහමි ආරක්ෂාව ලැබෙනවා, වහාමිත සමාධිගත වෙනවා, අවියාවද රසවිස ජිනි විපත්ති වලකිනවා, එවාගේම මෙමුලාව කලුරේ කරන තරමටම සැමිතම සතෝ සම්පජාන කාර්යව ගත කිරීමට ශක්තිය ලැබෙනවා. මේ වර්තමාන වශයෙන් මෙන්න මේ විදිහට ද්වේෂයේ තියෙන ආදීනව මෛත්‍රියේ තියෙන ආනිසංස සිතන්නේ සිතන්නේ මෛත්‍රියේ වැඩිම සම්බන්ධ උද්යෝගයේ සිටට පහළ වෙනවා. සපත්තකන්ත සූත්‍රේ නමින් දේශනාවක් තියෙනවා. ඒ දේශනාවේ සඳහන්ව තියෙනවා ලස්සන දෙගුණක්. ඒ කියන්නේ තරහකාරය අමනාප පුජ්‍යලයා තමන්ගේ අමනාප පුජ්‍යලයා ගැන හිතන කරුණ හතක්. මගේ මේ අසව සතුරු පුජ්‍යලයා දුර්වර්ණ වේවා කියලා හිතනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තමන් හිතනකොට තමන් ඉස්සල් වෙලාම දුර්වර්ණ වෙනවා. මගේ මේ සතුරු පුජ්‍යලයා දුකසේ නිදාතුවා කියලා හිතනවා. තමන්ට දුකසේ නිඳා ගන්න වෙනවා. එවන්ගේ මගේ සතුරු පුජ්‍යලයා හිතන ප්‍රතිනිද ඉෂ්ට නොවේවා කියලා හිතනවා. තමන් මේ කීපාක ලැබෙනවා. මගේ සතුරු පුජ්‍යලයාට යසස නැති වේවා කියලා හිතනවා. කීර්තිය නැති වේවා කියලා හිතනවා. තමන්ට ඒ විපාක ලැබෙනවා. එවගේ මගේ සතුරු පුද්ගලයාට භෝග සම්පත් පිරිනේවා කියලා හිතනවා. තමන්ගේ භෝග සම්පත් පිරිනෙන්න පටන් ගන්නවා. මගේ සතුරු පුද්ගලයාට මිත්‍රයන් යහළුවන් නොමැති වේවා කියලා හිතනවා. තමන්ගේ මිත්‍රයන් තමන්ට පසමිතුරන් බවට පත් වෙනවා. මගේ සතුරු පුද්ගලයා මරණින් මත්තේ අපායට යේවා කියලා හිතනවා. තමන්ට අපායට යන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම තමන් අන්නය ගැන නපුරු සිතුවිලි සිතනකොට තමන්ට ඒක ප්‍රතිඵාක ලැබෙනවාමයි බුදු දේශනාවේ කියනවානේ යෝ අපදුත්තස නඩස දුසති සුද්දස්ස පෝසස අනංගනස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජේ පටිවාතං චිත්තෝ සියම් දූවිල්ලක් උඩුසුනකට දැම්මා නම් තමන්ගේ මුහුණටයි ඒක ආපස්සට එන්නේ ඒ වාගේ කරදරයක් නොකළ දුකක් කරදරයක් නොදුන්න අලාභයක් අයසයන් නොකළ යම් කිසි පුද්ගලයෙකුට ද්වේෂ කරනවා නම් ක්‍රෝධ කරනවා නම් වෛර කරනවා නම් ඉරිෂ්‍යා කරනවා නම් එවාගේම අලඩක් හැමති වෙනවා නම් තමාටම ඒක විපාක ඒ මොහොතේම සිද්ධ වෙනවා මෙන්න මේක නිසා සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙනවා මේ ද්වේෂය කියන එක මහා ගින්නක් ද්වේෂය කියන එක මහා අන්තරාවක් ද්වේෂය තරම් ගින්නක් ලෝකෙ නැති කියලා මෙන්න මේක නිසා ද්වේෂය ආදීනව සලකමින් මෛත්‍රිය ආනිසංස අපි මෙනෙහි කරමින් මේ මෛත්‍රිය ධ්‍යාන බාට පමුණවා ගන්න අපි උනන්දු වෙන්නට ඕනේ මෛත්‍රිය ධ්‍යානයෙන් අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රය කියන එක මුලින්ම සඳහන් කළානේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය සෑම විටම අනන්ත ලෝක ධාතු වෙත අනන්ත සත්ත්ව ප්‍රජා වෙත මිහිදුවාගෙන වාසය කරනවා සමහර විට තමන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්න යම් කෙනෙක් ආවා නම් එක්කෙනෙක් හරි දහහක් හරි ලක්ෂයක් හරි කෝටි ගණනක් හරි ඒ ඔක්කොටම පළමුවෙන්ම දේශනාවට පළමුවෙන්ම කරන්නේ මෛත්‍රී සිත විහිදුවීමයි ඒ මෛත්‍රී සිත විහිදුවීම නිසා ඒ පුජ්‍යණයන්ගේ චිත්ත සංකාලවල මෘදුභාවය ඇති වෙනවා ඔවුන් අවනත වෙනවා මේ ධර්ම දේශනාවට සාවධාන වෙනවා ඒ නිසා ඒ අයට ධර්ම දේශනාව සාර්ථක වෙලා ධ්‍යාන මාර්ගඵල අධිගමයට තරම් සමර්ථ බව ලැබෙනවා මෙන්න මේක සරුවඥන් වහන්සේගේ නියමයක් ධර්ම දේශනා කරන්න මත්තෙන් දේශකයන් වහන්සේලා විසින් ශ්‍රාවක පිරිසට මෛත්‍රී විහිදුවන්නට ඕනේ ඒක අවශ්‍යම චාරිත්‍රයක් එවාගෙම සරුවඥන් වහන්සේගේ ශාසනයේ මේ ධර්ම දේශනා කරන ධර්ම දේශක දිහිපැද දේශකයන් වහන්සේලා ඒ විදිහේ මෛත්‍රියෙන් යුතුව මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් යුතුව මෛත්‍රී විහිදුවීමෙන් යුතුව ධර්ම දේශනා කරොත් ඒ දේශනාව සාර්ථක වෙනවා ආනන්ත ධර්මයේ සුවසේ ආબોධ වෙනවා මෙන්න මේක නිසා සරුවඥන් වහන්සේ යම් කිසි අදාන්ත අවිනේක පුජ්‍යලේකට ධර්ම දේශනාවක් කරන්න වඩිනවා නම් කල් නැතුවම ඔහුට මේ මෛත්‍රී චිත්තකරංග විහිදුවලා ඔහුගේ සිත මුරුදු භාවයට පමනෝලයි ධර්ම දේශනා කරන්නේ අංගුලිමාල දමනය ආලවක දමනය සූතරෝම දමනේ කරරෝම යක්ෂ දමනේ බකබ්‍රහ්ම දමනය මෙවාදී දෙවියන් බ්‍රහ්මයන් යක්ෂයන් දමනය කළ ආකාරය එවාගේම නාලාගිරිය ඇතු දමනය එවාගේම අග්නිසිත භූමසිත නාගයන් දමනය මෙයාදී අදාන්ත අනුනීත සත්‍යයන් දමනය කරන්ඩ උනා සිදිරිපත් වූයේ මෛත්‍රී විහිදුගෙන මේක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගන්න පුළුවන් වුණ විශාල ශ්‍රේණියක් කරන්න පුළුවන් ඒ කියන්නේ පස්පමෙන් පුජ්‍යයන් වළක්ව ගන්න පුළුවන් දශා කුසලෙන් වළක්ව ගන්න පුළුවන් අශ්‍රද්ධාවන්තයන් ශ්‍රද්ධාවන්ත බාට පමුණවා ගන්න පුළුවන් සීලයක් නැත්තවෙන් සීලවත් බාට පමුණවා ගන්න පුළුවන් නපුර දුර්දාන්තයන් යහපත් සුමිනේත පුජ්‍යලයන් බාට පමුණවා ගන්න පුළුවන් එවාගේම නොමඟ යන අය සුමඟට හරවන්නට පුළුවන් ප්‍රමාද විහෙරණේ තිය අය අප්‍රමාද වූවන් බාට පමුණවා ගන්න පුළුවන් අපායට යොමුවී සිටින අය සුගතියට යොමු කරන්නට පුළුවන් මේ ආදී විශාල සේවයක් මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන බාට පමුණවා ගත්තොත් කරන්නට පුළුවන් මිනිසා අපට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහදා වදාරා ඇති මේ භාවනා ක්‍රමය වඩාත් උනන්දුවෙන් මුන් පුහුණු කර ගැනීමට බලාපොරොත්තු වෙමු මෛත්‍රී භාවනා පුරුදු කර ගැනීමේ අනුපිළිවෙලක් තියෙනවා ඒ අනුපිළිවෙල මෙහෙමයි තමාය සම්භාවනීය හිතවන්තයාය මධ්‍යස්ථයාය අහිතවන්තයාය කියන හතර දෙනාට අනුපිළිවෙලෙන් වැඩි යුතුයි මෛත්‍රී භාවනා පටන් ගන්නෙකු කොයි විදියකින්වත් අතිප්‍රිය පුජ්‍යලයාට හෝ අප්‍රිය පුජ්‍යලයාට හෝ මධ්‍යස්ථ පුජ්‍යලයාට හෝ වෛරී පුජ්‍යලයාට හෝ මලගිය කෙනෙකුට හෝ එවාගේම ලිංග විෂබාධ කෙනෙකුට හෝ ඵලමින් මෙයදි යුතුයි අතිප්‍රිය පුජ්‍යලයාට කියන්නේ ස්වාමි පුත්‍රයා විසින් භාර්යාවට ස්වාමි පුත්‍රයා මව්පියන් විසින් දරුවන්ට මෛත්‍රිය වඩන්න ඵලමින් සුදුසු නදී එතෙන් මේ මෛත්‍රී වේසෙන් වෙනත් සිටිවිලි පහළ වෙනවා එවැගේම ස්වාමි දිහිත්‍රය විසින්ද පළමු කොට තමගේ ස්වාමි පුත්‍රයාට හෝ දරුවන්ට මෙත් වැඩීම සුදුසු නැති. එනිසා අතිප්‍රිය පුද්ගලයාට පළමුවෙන් වැඩිය යුතුයි. එවැගේම අප්‍රිය පුද්ගලයාට මෛත්‍රිය වඩන්න ගියාට පිහිටන්නේ නැහැ. මධ්‍යස්ථ පුද්ගලයාට පළමුවෙන් මෛත්‍රිය වැඩුවාට පිහිටෙන්නේ නැහැ. සයිකුරු පුද්ගලයාට මෛත්‍රිය වඩන්න යාමේ තමගේ නැති යටපත් වී තියෙන ව්‍යාපාදේ මතුවෙන්න පුළුවන්. මල ජීකෙනෙකුට මෛත්‍රිය වැඩීමෙන් ධ්‍යාන බාට පත්වන්නේ නැහැ. එවැගේම තමන්ගේ సంతානෙට මෛත්‍රිය පළමුවෙන් පිහිටන්නේ තමා ගැනයි. තමා ගැන හොඳින් පිහිටලා තියෙනවා. තමා සාක්ෂි ස්ථානයේ තියාගෙන පළමුවෙන් ධ්‍යාන බාට පමනෙම සඳහා ගන්නට ඕනේ සම්භාවනීයතාවන්ති. ඒ කියන්නේ ජීවත් වෙනවා නම් මෞපියන් දෙතල. එවැගේම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා, ධර්මාචාර්යයන් වහන්සේලා, එවැගේම ගුරු උතුමන් තවත් තමාට උපකාර වූ සම්භාවනීය අයින්ද පුළුවන් ඒ විදිහේ කෙනෙක් ඕන මුලට ගන්න. ඒ විදිහේ සම්භාවනීය හිතවන්තයෙක් මුලට ගත්තාම වහාම හිත තැන්පත් කර ගන්න පුළුවන්. එතකොට අපි නිදසුනක් වශයෙන් ගන්නේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ. ආචාර්යයන් වහන්සේ තමාට මහෝපකාරී. උනාසිගෙන් ලැබුණු උපකාර අසීමිතයි. ඒ ගුණමාන්තතාව සිතාගෙන උනාසියේ තමා ඉදිරියේ ඉන්නේ හැටි හිතින් බලා ගන්නවා. බලාගෙන ඵලයෙන් තමාට මෙත් කර ගන්නවා. මෛත්‍රී භාවනාව සඳහා මාතෘකා වචන කීපයක් තියෙනවා. එක එක සූත්‍ර දේශනාවල ඒ පුද්ගලයන්ට ගැළපෙන පරිදි මෛත්‍රී වචන සරුවක් වෙන වාසේ දේශනා කළා කියනවා. එම් ප්‍රතිසම්බදා මාර්ග පාළිය දැක්වෙන මාතෘකා වචන හතර විසුද්ධි මාර්ගයේ වැනි ග්‍රන්ථවලට ඇතුළත් වෙලා තිබෙනවා. ඒක බොහොම පැහැදිලි. එනිසා ඒ වචන හතරෙන් එකක් ගන්නවා. දැන් තමාට තමා මෛත්‍රී කරගන්නකොට අහං අවේරෝ හෝමි, අහං අභ්‍යාපජ්ජෝ හෝමි, අහං අනීදෝ හෝමි, අහං සුඛී යක්ඛානම් පරිහරාමි කියලා තමාට මෙත් කරගන්නවා. එහෙනම් එක වචනයක් අරගෙන 10-12 සැරියක් 20-30 සැරියක් තමාට මෙත් කරගන්නවා. එවාගේ වචන හතරතම වෙන වෙනම වැඩි මාර්ගාලක් මෙත් කරගන්නවා තමා ගැන. ඊළඟට තමාගේ ආචාර්යයන් වහන්සේ ඉදිරිපිට බොහෝම සෝදමාන මුහුණින් ඉන්න ආකාරයේ සිතින් දකිමින් මගේ ආචාර්යයන් වහන්සේ කියන මේ සංඥාව හොඳට පිළිපදවාගෙන ඒසේ මේ කල්යාණ මිත්‍රෝ අවේරෝහෝතු 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 ඒ අවේරෝහෝතු කියන වචනේ වැඩි වාර ගානක් හිතනවා. වැඩි වාර ගානක් කියන්නේ වෙන කිසියම් වචනයක් හිතන්නේ නැතුව සියවර දහස්වර දසදහස්වර හරි ඒ වචනේම හිතනවා. හිතයා මිහා යන්ත නොදී අර ආචාර්යයන් වහන්සේගේ මුහුණ හොඳින් අරමුණු කරගෙන මේ වචනේම පාවිච්චි කරනවා. හැබැයි කලින් ආනාපාන සති භාවනාවෙන් කර්මස්ථාන වඩලා ධ්‍යාන බාටපත් වූ කෙනෙකුට නම් බොහෝම ලෙහෙසි වෙනවා. ආනාපාන සතිය හෝ කායගතිය සතිය හෝ කවර හෝ භාවනාවකින් හිතේ ධ්‍යාන බාට පමුණවාගෙන සිටියට බොහොම ලෙහෙසි වෙනවා. එසේ නැත්නම් මූල කර්මස්ථාන වශයෙන් මේකම පටන් ගන්න කෙනෙකුටත් මේ එක වචනයක් මාර්ගන භාවනා කිරීමේදී සිටේ නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ සිතට ආචාර්යයන් වහන්සේ මැනි මැනි පේන්න පටන් ගන්නවා. එතකොට සිතේ විශාල සතුටක් ඇති වෙනවා. තමන්ගේ ශරීරයේ මඳන යනවා. වටපිටාව කිසිවක් ඇහෙන්නේ පේන්නේ නැති වෙනවා. ඒක නිසා ඒ මොහොතේ නීවරණ යටපත් වෙවි මේ ලැබෙන චිත්ත ඒකාග්‍රතාව තවත් ඒ වචනේ පාවිච්චි කරගෙන යනකොට අර්පණා බාටපත් වෙනවා. ප්‍රථම ඥාන අර්පණා බාටපත් වෙනවා. ඒ කියන්නේ අර නීවරණ යටපත් වෙනකොට හිතේ පහළ වෙනවා දැඩි ලෙස කුසල විචාරක, කුසල විචාර, කුසල ප්‍රීති, කුසල සුඛ, කුසල ඒකාග්‍රතාව කියන අංග පහ. මේ පහ සත්‍යමත් වෙනකොට තමයි අර මනෝද්වාරා වර්ජනයෙන් අර තමන් අරමුණු කරන ආචාර්යයන් වහන්සේගේ අර රූපකය සිතින් දකිමින් මේකම වචනේ අරමුණු කොටගෙන පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍ර දේකියාසෙත් හතරක් ක්‍රමයට පහළ වී ඉන්වන තුරිය රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත අර්පණාගත වෙනවා සමාධිගත වෙන එක චිත්තක්ෂණයයි. එයින් පස්සෙක භවංගයට වැඩෙනවා. මේ අයිරියාව මාරු කරන්නේ නැතුව නැවතත් ඒ වචනේ මෙනෙහි කරගෙන යනකොට නැවතත් ඒ වාගේ ධ්‍යාන චිත්ත වේකේ පහළ වෙවි. ඒ ධ්‍යාන සිතේ වාර ගන්න වැඩි වෙන පටන් ගන්නවා. පළමුව එක චිත්ත වාරයයි ලැබුණේ. ඊළඟට චිත්ත වාර වැඩි වේලාවක් මේක පවත්වා ගන්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් විනාඩි 5, විනාඩි 10, විනාඩි 15, විනාඩි 30, විනාඩි 45, පැය ඕම මේක දිගට අරපණාව පවත්වා ගන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වීම නිසා ඒක වශීභාවට පමුණවා ගන්න සමත් වෙනවා උපදේශයන්. ඒ කියන්නේ ඒක තියෙන වශීතා පහක්. මේ පළවෙනි ධ්‍යානයේ වශීතා පහකින් තම ප්‍රගුණ කරගන්නට ඕනේ. ආවර්ජන කරන්නට ඕනේ. ආචාර්යයන් වහන්සේගේ අර තමාගේ අරමුණ සිතට නගාගෙන ඒ තමා භාවනාට ගන්න අර වචනේ ඉදිරිපත් කරගෙන ආවර්ජන කරන්නට ඕනේ. මෙච්චර වෙලාවක් මේ ප්‍රථම ධ්‍යානයේ පිහිටාවා කියලා වෙලාව අදිෂ්ඨාන කරන්න ඕනේ. මෙච්චර වෙලාවක් මේ ධ්‍යානෙ සිතෙන් නැගිටින වේවා කියලා නැගිටින අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරමින් සමාධිනා. එසේ සමාධිනේදී තමා හිතාගත් වෙලාව දක්වාම සමාධිය පවතිනවා. යම් වෙලාවක සමාධිය නැගිටතර ධ්‍යානෙ නැගිටතද ඊළඟට සමාධියේ හිතේ 15 කියනවානේ ඒ ආචාර්යයන් වහන්සේගේ අරමුණ දැක ආලෝකයක්. ඒ ආලෝකයේ තමාගේ හුරුද වස්තුවට යොමු කරනවා. යොමු කළා ඒ ධ්‍යානාංග පහ තෝරගන්නවා. ධ්‍යානාංග පහ තමාට අරමුණ වෙන්න පටන් ගන්නවා. ධ්‍යානාංග පහ වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා. වෙන වෙනම ප්‍රත්‍යවේක්ෂා කරනවා. නැවත ඒ ප්‍රථම ධ්‍යානයේතන සම්යදී ඇති තාක් වේද පරිභෝ කරනවා. දැන් ඉතින් කැමති ඉරියව්වක කැමති වෙලාවක ප්‍රථම ධ්‍යාන සමාදින්න පුළුවන් වුණාම දෙවෙනි ධ්‍යානය සඳහා පරිකරම කරනවා. යද කරනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයේ තියෙන විතර ප්‍රචාර දෙක ඕලාරික බවත් එවැගේම ප්‍රීතිසුඛේකාග්‍රතා තුනනම් මේට වඩා සාන්ත බව සිතලා විතර ප්‍රචාර දෙකෙන් තොරව ප්‍රීතිසුඛේ කාග්‍රතා සහිත තුන්වෙනි අර්පණාව දෙවෙනි අර්පණාව සමාධිගත වේවා කියලා අදිෂ්ඨාන කරමින් දෙවෙනි ධ්‍යානය උපදවා ගන්න. ඒ දෙවෙනි ධ්‍යානයක් ප්‍රමාණ ඇතුව ලැබෙනවා. ඒකත් අර වගේම වශීතා පහතෙන් ප්‍රගුණ කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ආදීනව සලකා සුඛ ඒකාග්‍රතා ධ්‍යානාංග දෙක සාන්ත බව සලකා තුන්වෙනි ධ්‍යානය අදිෂ්ඨාන කර ගන්නවා. මෙසේ ධ්‍යාන තුනම ලබාගෙන ඒ ධ්‍යාන තුන මනෙන් ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තවත් ආචාර්යයන් වහන්සේ නමක් ගන්නවා. තවත් තමාට කල්යාණ මිත්‍රත්වයෙන් උපකාර වූ කෙනෙක් ගන්නවා. මේන පුජ්‍යලයන් දහ දෙනෙක් පමණ වෙන වෙනම අරගෙන ඒ වෙන වෙනම ඒ උතුමන් වෙත අර ධ්‍යාන අර්පණාගත කරනවා. මේ එක වචනයකින්. ඊළඟට ගන්නවා තවත් වචනයක්. ඒ කියන්නේ අභ්‍යාපජ්ජෝ හෝතු. ඒකෙනුත් අර වගේ ධ්‍යාන 12ක් උපදවනවා. ඊළඟට අනේගෝ හෝතු. ඊළඟට සුඛියත්තානම් පරිහරතු. දැන් මේ විදිහට එක එක පුජ්‍යලයකට ධ්‍යාන 12ක් බැගින් සමාධින්න සමත් වෙනවා. ඒ කියන්නේ අවේරෝ හෝතු කියන වචනෙන් ධ්‍යාන 3යි. අභ්‍යාපජ්ජෝ හෝතු කියන වචනෙන් ධ්‍යාන 3යි. අනේගෝ හෝතු වචනෙන් 3යි. සුඛියත්තානම් පරිහරතු වචනෙන් 3යි. එක පුජ්‍යලයක අරමුණු කොටින ධ්‍යාන 12යි. දැන් ඊළඟට පුජ්‍යයන් 10 දෙනෙක් වෙන වෙනම අරගෙන එක එක කෙනාට ධ්‍යාන 12 පුරුදුනාට පස්සේ 10 දෙනාම එක්කාසු කරගෙන මගේ මේ කල්යාණ මිත්‍රයන් 10 දෙනාම වෛර නොවෙත්වා ආදි වශයෙන් සිංහලෙන් හරි පාලි භාෂාවෙන් හරි තමා කැමති වචනයකින් ඒ ධ්‍යාන බාට පත් වෙනවා. ඊළඟට තමයි මධ්‍යස්ථ පුජ්‍යලේ ගන්න. මධ්‍යස්ථ පුජ්‍යලේ එක්කෙනෙක් අරගෙන ඔහු වෙත ධ්‍යාන 12ක් සමාදිනවා. නැත දෙන්නේ නැත තුන් දෙනෙක් ඕම 10 දෙනෙක් විතර ගන්නවා. 10 දෙනාටම මුදුන් වගේම ධ්‍යාන එක එක කෙනාට 12 බැගින් ලබාගෙන සමාපත්තිය සමාදිනවා. ඊළඟට තමයි සතුරු පුජ්‍යලේ කියනවා නම් ගන්නෙ. ඉතින් සතුරු පුජ්‍යලයට මෙත් වැඩීමේදී සමාර වේසිතේ ගැටීම් ඇති වෙනවා. එහෙමනම් අර මුදුන් සමාදිනු අර තමන්ගේ ආචාර්යයන් වහන්සේ අරමුණු කරගෙන උන්වහන්සේ වෙත මෛත්‍රී ධ්‍යාන සමාදිනා නැත සතුරු පුජ්‍යලයට යොමු වෙන්නට ඕනේ. මේ උත්සාහ කිරීමේදී සතර කුද්දලයා කෙරෙහිද ධ්‍යාන පිහිටුවා ගන්න පුළුවන්. දැන් මෙන්න මෙහෙම සම්භාවනීය හිතවන්තයාය, මධ්‍යස්ථයාය, අහිතවන්තයාය කියන තුන් දෙනා කෙරෙහි සමභාවයට එකලෙස ධ්‍යාන සමාප්‍රති සමාදින්න පුළුවන් වුණාම මේකද කියනවා සීමා සම්බේධය කියලා. මේ සීමා සම්බේධය කළාට පස්සේ තමයි ඕදිසෝ අනෝදිසෝ කියලා ධ්‍යාන දිගට පවත්වන්න පුළුවන් වන්නේ. ඕදිසෝ අනෝදිසෝ. ඕදිසෝ කියන සීමා කරමින් අනෝදිසෝ කියන සීමා නොකරමින්. එතකොට අනෝදිසෝ වශයෙන් සත්ව කොටාස පහක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුද්ගලා, සබ්බේ අත්ථභා පරියාපන්න. මේ එක එක වචනේ දුක්ඛෝම සත්‍යයි කි. එනිසා අනෝදිසෝ. ඒ අර සබ්බා ඉත්තේ සම්මේ පුරිසා සීල සත්‍යං කොටස් දෙකට බෙදුණා. සම්මේ අරියා, සම්මේ අනරියා කොටස් දෙකට බෙදුණා. සම්මේ දේවා, සම්මේ මනුෂ්‍යා, සම්මේ විනිපාතික කොටස් තුනකට බෙදුණා. මෙන්න මේම සත්ව කොටස් 12ට එක සත්ව කොටසක් අරමුණු කොට ධ්‍යාන 12 බැගින් සමාදිනවා. ධ්‍යාන 144. දැන් මේ කියන තත්ත්වයේ පුරුදු වෙනකොට තමාගේ සිතේ පුදුමාකාර සංසිඳීමක් දැකෙන්න පුළුවන්. මේ තත්ත්වය ලබාගත්යන් පස්සේ තමාගේ ධ්‍යාන සිත අහස ඉහළට ගන්නවා. අදිෂ්ඨාන කළ අහස ඉහළට ගන්නවා. මනුෂ්‍ය ලෝකෙ ඉන්නවා, දෙව්ලොව 6, බඹලොව 16, අරූප ලෝක 4 මුදුන දක්වාම ඉහළට ගන්නවා. අපහසුවක් නෑ. හේතුව මේකයි. දැන් මේ ධ්‍යාන බාට පමුණවාගත් උතුම් සමාධි ශක්තියේ දස දිශාවේ විහිදුවන්නට නම් ඉහළට යන්නට ඕනේ. නැත්නම් විහිදෙන්නේ නෑ. ජාති නිදසුනක් වශයෙන් කියනවා නම් මේ ලංකාවේ සිටිනක් පින්තූර ගන්න ඕනේ නම් අහසට ගියන් ගුවන් යාන කිනකට පින්තූර ගන්න නැත්නම් වදින්නේ නෑනේ. ඒ වගේ තමයි අහසේ ඉඳගෙන මුළු සක්වල මර්මුණු කරගන්න අපට පුළුවන් වෙනවා. ඉස්තල තමන් ඉන්න ස්ථානය සත්ව කොට්ටාස 12ට. ඊළඟ තමන් ඉන්න ගමේ සත්ව කොට්ටාස 12ට. තමන් ඉන්න නගරයේ සත්ව කොට්ටාස 12ට. තමන් ඉන්න ලංකාද්වීපයේ සත්ව කොට්ටාස 12ට. තමන් ජීවත් වෙන මේ ආසියාතික රටවල සත්ව කොට්ටාස 12ක් තමන් ජීවත් වෙන මේ සක්වලේ සීළු සත්ව කොට්ටාස 12ට අරලාගේ ඉහළින්දගෙන මෛත්‍රී විස්පාරණය කරන්න ඕන පතුරන්නට ඕන. ඒ වගේ තමයි දිශා වශයෙන් ඉහළට හිත නංගගෙන නැගෙනහිර දිශාවේ අනන්ත ලෝක ධාතු වෙත මේ මෛත්‍රී විහිදුවනවා සත්ව කොට්ටාස 12ට. ඔයගෙම දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට, නගරම අනුදිශාවට, දකුණු අනුදිශාවට, බටහිර අනුදිශාවට, උතුරු අනුදිශාවට, යට දිශාවට, උඩු දිශාවට කියන දිශා 10ටම වෙන වෙනම එක එක දිශාවකට 144 144 බැගින් ධ්‍යාන පවත්වනවා. දැන් ඉතින් යෝගාවචරයාට ධ්‍යාන ක්‍රීඩාවක් වගේ මේ තත්ත්වයට ගත්තාම එම මෛත්‍රී ධ්‍යාන ලාභයට පුදුමාකාර කායික මානසික සුවයක් ලැබෙන්නට පුළුවන් පෞද්ගලික වශයෙන්. ඊළඟ තමාගේ මේ මෛත්‍රී විස්පාරය ලෝකයට පැතිරී යාම නිසා මුළු ලෝකයේම තමාට අනුකම්පා කරන ලෝකයක් බවට පත් වෙනවා. මේ කියන්නේ මෛත්‍රී භාවනාව ගැනනේ. ඊළඟට ගන්නවා කරුණා භාවනාව. කරුණා භාවනාවේ මාතෘකාවත් මෙහෙමයි. කරුණා භාවනා වැඩිීමේදී අනුපිළිවෙල මේකයි. පළමුවෙන් වඩන්නට ඕනේ දුක්ඛිත සත්‍යයකටයි. ඒ කියන්නේ මේ නෙදවෝගෝලියෙන් පෙළෙන අසාධ්‍ය දුක්ඛිත කෙනෙකු දැකලා හෝ අහලා හෝ ඒ පුද්ගලයාට කරුණාව වඩන්නට ඕනේ. ඒ සඳහා එකම එක මාතෘකා වචනය ගන්නෙ දුක්ඛාමුච්ඡතු දුකින් මිදේවා කියන වචනේ. මේ වචනේම භාවිතා කරමින් ඒ දුක්ඛිත පුද්ගලයා කෙරෙහි ප්‍රථම ධානයේ දෙවෙනි තුන්වෙනි ධානයේ බැගින් ධාන තුනක් සමාදිනවා. තවත් දුක්ඛිතයෙක් ගන්නවා. මෙම දුක්ඛිතයන් 10-12 දෙනෙක් සොයා ගන්නවා සිටි. ඒ විදිහට ඒ දුක්ඛිතයන් එක එක කෙනා කෙරෙහි ධාන තුනක් තුන බැගින් වඩනවා. ඊළඟට ගන්නේ සමාත සම්භාවනීය හිතවන්තේ. ඊළඟට ගන්නේ මධ්‍යස්ථේ. ඊළඟට ගන්නේ සතුරු පුද්ගලී. මෙන්න මෙහෙම දුක්ඛිතයාය, සම්භාවනීය හිතවන්තයාය, මධ්‍යස්ථයාය, අහිතවන්තයාය කියන හතර දෙනා වෙත මේ කරුණාව අර්පණා බාට පමුණවා ගන්නවා. ඒක අපහසු වෙන්නේ. ඒකත් අර වගේම පුද්ගලයන් 10 දෙනෙක් අතර වෙන වෙනම අරගෙන වැඩලා ඊට පස්සේ තමයි සීළු සත්ත්ව, සීළු ප්‍රාණීහ ආදි වශයෙන් ඈතට මේක විදුවන්න සමත් වෙන්නේ. ඒකෙත් අර දිශා වශයෙන් මුළු ලෝකයේ අනන්ත ලෝක ධාතුවට කරුණා විදුවන්ට නම් හිත ඉහළට ගන්න ඕනේ. භවාග්නේ දක්වා හිත ඉහළට අරගෙන ඒ කරුණා ධානයේ විස්පාරණය කරන්න ඕනේ. වෙනස තියෙන්නේ අර මෛත්‍රී භාවනාට මාතෘකා පද 4යි මේකට එකක් බැගින් පමණයි. ඊළඟට මුදිතා භාවනාව. මුදිතා භාවනාවේ වෙනස තියෙන්නේ අරමුණු පිළිවෙල වශයෙන් පළමුවට ගන්නේ සුඛිත මුදිත පුජ්ජලේ. ඒකෙන් තමාට හිතවත් තමා ගැන හොඳට දන්න එවාගෙම හැම සම්පත්තියකින්ම ආග්‍ය එක්තරා සුපිත මුදිත කෙනෙක් තම අරමුණු කරන්න ඕනේ. මොකද දෙවෙනි කෙනෙකුට තමයි එකපාරටම මුදිතාව පිහිටවා ගන්න පුළුවන්. ඊළඟට තමයි තමාගේ සම්භාවනීය හිතවන්තයෙක් ගන්නෙ. ඊළඟට මධ්‍යස්ථයේ ඊළඟට අහිතවන්තයෙක්. දැන් තමාගේ හිතවත් කෙනෙක් ඉන්නවා බොහෝම ධන ධාන්‍ය තියෙන යසේසුරු තියෙන සැප සම්පත් තියෙන නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගෙවන කෙනෙක් ඉන්නවා. හොඳට සියඟා කෙනා හොඳ යහපත් ජීවිතයක් ගෙවනවා. ඒ පුද්ගලයාගේ සම්පත් දැකලා තමන් මුදිතා වශයෙන් වඩන්නේ ඒක මාතෘකාවචනයයි. එහෙම නැද යථාලද්ද සම්ප්‍රත්‍යතෝ මා විගච්ඡතු. යථාලද්ද සම්ප්‍රත්‍යතෝ මා විගච්ඡතු කියන්නේ ලබ සැපතු නොපිරිනේවා. ඒක මේ මෞපියන්ගේ සිතේ පහළ වෙනවානේ. දැන් මෞපියන්ගේ සිතේ තමන්ගේ දරුවෙකු ළඩ වුණා නම් අසනීප වුණා නම් පුදුම කරුණාවක් ඒ දරුවා කෙරෙහි ඇති වෙනවා. දරුවන් හොඳට සුඛිත මුදිතව දැනුමින් දිනුවලා අධ්‍යාපනයෙන් දිනුවලා රූපයෙන් දිනුවලා යසයිස්වරයෙන් දිනුවලා තරුණ වාසයෙන්ගොඩ දකුණගොඩ දෙමාපියන් ඉතේ තියෙන පරම මුදිතාවක්. මේ දරුවන්ගේ සම්පත් වලින් කවදාකවත් වෙනස් නොවේවා කියන මේ ආමෝදනයක් තමයි ඒ දරුවන් කෙරේ දෙමාපියන් ඉතේ. අන්න ඒ වගේ තමාට හිතමනාප වූ ඒ සම්භාවනීය කියන්නේ යසයිස්වරයෙන් උසස් බවට පත් වූ කෙනෙකු අරමුණුකටගෙන මුදිතාව ධ්‍යාන තුනක් බවට වඩනවා. ඊළඟට තමාගේ තවත් ඒ වගේ කෙනෙක් මේන යසයිස්වරය ඇති කීප දෙනෙක් වෙන වෙනම අරගෙන ඒ අයට ධ්‍යාන තුනක් තුනක් බැගින් සමාදිනවා. ඊළඟට තමයි සම්භාවනීය හිතලන්තයෙක් ගන්නෙ. ඊළඟට මධ්‍යස්ථයෙක් අරගෙනද මධ්‍යස්ථයන් එක්කෙනා දෙන්න තුන් දෙනා ආදි වශයෙන් අරගෙන වෙන වෙනම ධ්‍යාන තුන බැගින් සමාදිනවා. ඊළඟ සතුරු පුද්ගලයා වෙතත් මේ මුදිතාව පවත් වෙනවා. යම් මේකේ සතුරු පුද්ගලයාට මුදිතා වඩන්න අපහසු නම් පළමුව මුදිතා ධ්‍යාන උපදවාගත්ත කෙනෙකුට ධ්‍යාන සමයදලක් අය බලන්නට ඕන. හැබැයි මෛත්‍රී භාවනාව තුළින් සතුරු පුද්ගලයා කෙනේ මෛත්‍රිය වඩන්න පුරුදු වුණාට පස්සේ දැන් මේ බාධාවල් එන්නේ නැහැ. ඊළඟ තමා උපේක්ෂා බ්‍රහ්ම විහරණය. උපේක්ෂා බ්‍රහ්ම විහරණයේදී තනිකර අනිත් තුන වඩන් තේසන උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ. මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි තුනේ ධ්‍යාන තුනක් තුනක් බැගින් ලබාගත් කෙනෙකුට පමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් ධ්‍යාන ලැබෙන්නේ. උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් ලැබෙන්නේ රූපාවචර චතුර්ථ ඥානේ පමණයි. වෙන ධ්‍යාන ලැබෙන්නේ. හේතුව උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙහි සමාධිය උපේක්ෂා ඒකාග්‍රතා සහිතයි. උපේක්ෂා වේදනාවෙන් නිසා සෝමනස්ස වේදනාවෙන් ධ්‍යාන බවට යන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහරණී. එනිසා චතුර්ථ ඥානයේ තියෙන උපේක්ෂා ඒකාග්‍රත අංග දෙකනේ. එනිසා චතුර්ථ ඥාන අර්පණා පමණයි උපේක්ෂා බ්‍රහ්ම විහරණීට. ඉතින් ඒ වඩන කැමති කෙනෙක් පළමුව මෛත්‍රී ධ්‍යානයේ ධ්‍යාන තුනට සමාදින්න ඕනේ. ඊළඟට කරුණා ධ්‍යාන තුනට, ඊළඟට මුදිතා ධ්‍යාන තුනට සමාදිනයි උපේක්ෂා වඩන්නේ. උපේක්ෂා වැඩිීමේදී මුලින්ම ගනු ලබන්නේ මධ්‍යස්ථ පුද්ගලෙයි. එසේ මධ්‍යස්ථ පුද්ගලයෙකු ගනු ලබන්නේ පළමුව උපේක්ෂාව පිළිපුණා ගන්න ලේසි නිසායි. කල්ැතේ මෙනෙහි කරනවා මං කොච්චර මෛත්‍රී භාවනා කළත් මගේ මෛත්‍රිය නිසා අන් අය සැපවත් වෙනවා නෙමෙයි. තමාගේ කුසල අකුසල කර්ම නිසායි සැප දුක් විඳින්නේ. මං කොච්චර කරුණා වැඩුවත් අන් අය දුකින් මිදෙනවා නෙමෙයි. තමාගේ කුසල අකුසල කර්ම අනුවයි දුකින් මිදෙන්නේ සැපවත් වෙන්නේ. එවාගේ මං කොච්චර මුදිතා වැඩුවත් අන් අය ලද සැපතෙන් නොපිරී සිටින්නේ. එනිසා ඒ හැමදෙනාම ලද සම්පත් වලින් රැඳී සිටින්නේ හෝ පිරිහෙන්නේ තමා කරගන්න කුසල අකුසල කර්ම උඩයි. මේ නිසා කම්මස්සක සම්බේසත්තා සීල සත්වෝ කර්මයේ සොකීය කොටයෝ කියලා කර්මයේ සොකීය කොටයක බව ආවර්ජන කරනවා. එසේ ආවර්ජන කරගෙනයි ඒ වචනේම ගන්නවා භාවනාවට. කම්මස්සක එක්කෙනෙකුට නම් කම්මස්සකෝ මධ්‍යස්ථයක පුද්දලේ කරගෙන ඒ සෝ පුද්ගලෝ කම්මස්සකෝ 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 කර්මයේ සොකීය කොටයත්තේ කර්මයේ සොකීය කොටයත්තේ කියන මේ වචනෙම පුරුදු කරනවා. ඒ වචනේ භාවිතා කරගෙන යනකොට නම් මෙත්තා කරුණා මුදිතා තුනේ තුන්වෙනි ධානයේ ලබාගෙන හිටියේ නිසා තුන්වන තුරුව උපේක්ෂා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධාන අර්පණාව සමාධිගත වෙනවා. එක ධානයයි. ඉතින් මේ එකම ධානය ඊළඟට රසීබාට පමුණවා ගන්නවා. රසීබාට පමුණවාගෙන තමාගේ හිතවන්තයාටත් ඊළඟට අහිතවන්තයාටත් අර වගේ මෛත්‍රී ධ්‍යාන සමාධි කරුණා උපේක්ෂා ධ්‍යාන සමාදිනවා. මෙසේ උපේක්ෂා ධ්‍යාන පුරුදු වෙලා අර දිශාපරමේත වෙනවා. හිත ඉහළට අරගෙන නැවත අර සත්ව කොට්ටාස 12ට වෙන වෙනම වඩලා දිසා 10ට වෙන වෙන වඩන. මෙන්න මෙන්න උපේක්ෂා බ්‍රහ්ම විහරණය වැඩි යුතු වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ මෛත්‍රී භාවනාවත සමීපම සමීප සතුරා හාගයයි. දුරම දුර සතුරා දේශයයි. නිසා දේශය ගැන භාවනා දෙයක් නෑ. දේශය ඈත ඉන්නෙක් වෙනවා. රාගය තමයි සමීප. නිසා රාගෙන් ප්‍රේසම් වෙමින් මෛත්‍රිය වැඩි යුතුයි. කරුණාවට දුරින්ින් සතුරා හිංසාව. සමීපම සතුරා ශෝකය. සමීප සතුරාවන ශෝකයෙන් ප්‍රවේශම් වෙමින් කරුණා වඩන්නට ඕනේ. මුදිතාවට දුරින්ින් සතුරා අරතිය ඊර්ෂ්‍යාව. සමීප සතුරා අනුවමකමේ දේහසිත සෝමනස්සය ඇති කර ගැනීම. දේහසිත සෝමනස්සය කියන්නේ ආශාවෙන් සතුටු වීම. ආශාවෙන් සතුටු නම් මුදිතාව නෙමෙයි. ඒක සමීප සතුරා. එයින් ප්‍රවේශම් වෙමින් මුදිතාව වඩන්නට ඕනේ. උපේක්ෂාවට සමීපම සමීප දුරස්තම සතුරා තමයි රාගය ද්වේෂය. රාගය ද්වේෂය දුරස්තයි. නම් සමීප සතුරේ කියනවා අඥාන උපේක්ෂාව. අඥාන උපේක්ෂාව කියන්නේ සතුටින් ගන්න අරමුණු වලදී නුවණින් කල්පනා නොකොට මධ්‍යස්ත වෙන සිරිතක් තියෙනවා. ඒක අඥාන උපේක්ෂාව. මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණයට සමීප සතුරයි බාධාවයි. ඒ නුවණින් කල්පනා කොට දැනින් ප්‍රවේශම් වෙන්නට ඕනේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් පූජක ලද මේ ශ්‍රද්ධාව විහරණය හේතු කොටගෙන ඒ මහෝත්තමයන් වහන්සේලා දෙවියන්ට ප්‍රියයි, මිනිසයන්ට ප්‍රියයි, දෙවියන්ගේ ආරක්ෂා නිරතුරුව වින්දා, එවාගේ රසවිස අවියාවද ගිනි විපත් වලින් වැළකුණ, වහවහා චිත්ත ඒකාග්‍රතාවයතු කටයුතු කළා. මුළු ජීවිතේම ලෝක ප්‍රසන්න ජීවිත බාට පමුණවාගෙන ජීවත් වුණා. මාසලා සමීපම එළඹ සිටි සිහිනුවණින් ගත කළා. එවාගේම තමන් වහන්සේලා මේ බුද්ධත්වයට, පසේ බුද්ධත්වයට, අරිහත්ත්වයට පත් වීමට කලින් ආත්මාවලදී බ්‍රහ්ම ලෝකෝත්පත්තියට අනන්ත ජාතවලපත් වුණා. බ්‍රහ්ම විහරණය වැඩීමේ අවසාන වශයෙන් තමන් වහන්සේලා මේ බ්‍රහ්ම විහරණය හේතු කොටගෙන බලාපොරොත්තු අධිගම බෝධි වලින් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගත්තා. බෞද්ධ අබෞද්ධ කාට නම් මේ ගුණාංග පහ හරියට පුරුදු කරගන්න ලැබුණා නම් මේ ආනිසංස විශේෂ සියල්ලම 100%ක් සාක්ෂාත් කරගන්න පුළුවන්. එනිසා අපි කමිටි සෑමදාම සැපෙන් ජීවත් වෙන්න, සැපෙන් මුදා ගන්න, සැපෙන් අවදි වෙන්න, නපුරු සීන නොදැකින්ද, දෙවියන්ගේ මිනිසයන්ගේ ප්‍රසාදය දිනා ගන්න, විපත් වලින් වැළකී සිටින්ට, එවැගේම සිතේ සංසුන් බවකින් ජීවත් වෙන්න, සිතේ සමාධියකින් ජීවත් වෙන්න, එවැගේම ලෝක ප්‍රේමනාපව ජීවත් වෙන්න සියල්ලම සාක්ෂාත් කරගන්න මෙලොව වශයෙන් පුළුවන් වෙනවා. මේ ශ්‍රීධම විහරණයෙන් පුරුදු කර ගැනීමෙන් එපමණක් නෙමෙයි අප ජීවත් වෙන්නේ ලෝකයේට, අවට පරිසරයට, රටට, ගමට, ජනතාවට උදාන ලෞකික ලෝකෝත්තර සෙනසුමක් සලසා දීමට හැකි එකම මාර්ගය මෙසුදාම විහරණය පුරුදු කිරීමයි. එනිසා අපි තාම කරුණාවෙන් සලකා බලන්නට ඕනේ. තමන් සැලසේගෙන මෙය සුවපත් කරන පිණිස අත්‍යවශ්‍ය පිළිවෙත් මඟ මෙසුදාම විහරණයයි. එනිසා සෑම දවසේම මේ අවධියකම් පටන් නිඳට නතුරු මේ ගුණාංග අපි ප්‍රායෝගික වශයෙන් පුරුදු කරගන්න අදිෂ්ඨාන කරගනිමු. එවාගේම උදේ පාන්දර අවදි වෙනකොටම තමා සිහිනුවණින් ආවර්ජන කරගන්න අමාද මෛත්‍රී භාවනාවෙන් ගත කරන්නට ඕනේ. සෑම ඉරියව්කම මෛත්‍රී භාවනාව වඩමින් දවසේ කටයුතු යෙදෙනවා. තමාගේ දෛනික කටයුතු වලදීද මෛත්‍රී භාවනාව පවත්වන්න පුළුවන්. කරුණා භාවනාව අදිෂ්ඨාන කරගන්න දවසේ ඒ මුළු දවසේම පවත්වනවා. එසේ මුදිතාව, උපේක්ෂාව මේ ගුණාංග එකින් එකට දවසෙන් දවස පුරුදු පුරුදු කරගෙන යාමේදී තමාට වැඩිම විවේක ගන්න ලැබෙන අවස්ථාවකදී සතියක් දෙකක් හරි මේ භාවනාවෙන් ධ්‍යාන බාට, අර්පණ බාට අපට ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ සඳහා අපි විශේෂයෙන් මේ බුලර පොහෝ දවසේ අදිෂ්ඨාන සබා ගනිමු. අද මේ අවස්ථාවෙනකොට අප විසින් උතුම් සීලස්කන්ධයක් ආරක්ෂා කරගත්ත උපෝසත දවසේදී, එවාගේම නිත්‍ය සීල, උපෝසත සීලාදී උසස් කුණ ආරක්ෂා කර ගැනීමෙන් හා දාසපුර තුන්දර සංවර කරගෙන ආගමානුකූලව ජීවිතය ගත කර ගැනීමෙන් මේ අවස්ථාවේ පැයක් පමණ කාලය තිස්සේ සෝබම විහරණය සම්බන්ධ දහම් කතාවකට සවන් දීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාරයේ මහත්ඵල මහානිසංස වේවා. මේ කුසල සම්භාර ධර්මයේ පරිලෝක සත්‍යක් ඥාතීන්ට ජීවත් වන ඥාතීන්ට ආරක්ෂක දිවිරාජ මණ්ඩලයට හිතාහිතම දහ සෑම සත්නෙටද ලොවේ ලෝතුරා සම්පත් විනිස වේවා.
අද දේශකයනු අරේ තම හිමි ඔබ මේ එක්ව සිටින්නේ රජරට සේවය සමග රාත්‍රී ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න
සාහෝකට කඩන වරුදී.